Honorable Janaka Tissa Kuttiarachchi, you have 10 minutes. Order, please. Can we get Honorable Rohini to the chair, please? Thank you.
මුලාසනාරෝඩ මන්ත්‍රීතුමියනි, අද උදෑසන ඉඳලා මේ විවාදය තුළ අපි දැක්කා එක්සත් ජාතික සමගි ජන බලවේගය නියෝජනය කරන උගත් බුද්ධිමත් ආචාර්යවරු මහාචාර්යවරු ගණනාවක් ජනාධිපතිතුමා මේ කතාව අහගෙන ඉන්නව ඇති කියලා හිතාගෙන අහගෙන ඉන්නවනම් මේ උපදේශය පිළිපදින්නේ කියලා කියාගෙන උපදෙස් මාලාවක් ඉදිරිපත් කරන අපි දැක්කා. පෞගේ කාල සීමාව තුළ ආණ්ඩුව කරපු ආණ්ඩුව නියෝජනය කරපු මන්ත්‍රීවරු ඇමතිවරු හරින් ප්‍රනාන්දු කියන්නේ වෙනස ඇති කරපු නායකය කියලා කිව්වා. හරිය ගහගෙන ඇවිල්ලා මහ ඇමති අපේක්ෂකය විදිහට ඇවිල්ලා බදුල්ලෙන් විශාල ඡන්ද ප්‍රමාණයක් අරගෙන එදා එක්සත් ජාතික පක්ෂයේ පෙරළිය ඇති කරපු ඇමතිවරයා රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වොත් ඕන දෙයක් හරින් ප්‍රනාන්දු කිව්වොත් කරනවයි කිව්වා. එහෙම කියපු හරින් ප්‍රනාන්දු ඇමතිවරයා එයාගේ බැලුන් එක කඩාවැටිච්ච එකයි ටැබ් එක ගෙනල්ලා වැඩසටහන කරගන්න බැරි වෙච්ච එකයි අද අඳෝනාව මෙතන ඉදිරිපත් කරලා ජනාධිපතිතුමාට කියන ඇසරතෙක් මානේ ඉන්නෝ නම් මේක අහගෙන ඉන්නෝ නම් මේ උපදෙස් ටික පිළිපදින්න කියලා නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා කර්මාන්ත ශාලා ගණනාවක් ගැන කිව්වා අපි නම් දන්නේ නැහැ කොහෙද මේ ටික තියෙන්නේ කියලා. එහෙම ගෙනල්ලා කරුණුකාරණා ඉදිරිපත් කරා. හැබැයි විශේෂයෙන් මතක් කරන්න ඕන අපසරණයි ආණ්ඩුව ඇතුලේ නියෝජනය කරපු මැති අමතිවරු දේශීය ශ්‍රේෂ්ඨය මහාචාර්යවරු ආචාර්යවරු උපදෙස් දීලා ඒ ආණ්ඩුව ගෙදර ඇරියා. රනිල් වික්‍රමසිංහ මහත්ය ප්‍රධාන එක්සත් ජාතික පක්ෂය විනාශ කරලා කුජීතු කරලා දැම්මා. එහෙම කරලා අද එනවා අපිට උපදෙස් දෙන්න 69 ලක්ෂයක් ඡන්දවරමින් පත්වෙච්ච ජනාධිපතිතුමාට උපදෙස් දෙන්න. අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ලැජ්ජයි. ජනතා විමුක්ති පෙරමුණ 24ක් හිටියා 12ට බැස්සා ඊයේ පාර 6ක් හිටියා මේ පාර 3ට බැස්සා. දැන් අරගෙන මට මතකයි ඒ වෙලාවේ කියනවා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාවේ අර කට උල් කරලා ඒ හීනියට චූටියට වචන පාවිච්චි කරලා කටගොනකින් hina වෙලා කියනවා මේ මොකුද මේ අල්ලලා තියෙන්නේ. ඇත්ත කතාව හරියට පරීක්ෂණ කරා නම් අල්ලන්න ඕන මේ පුත්තේ පොතේ දින පුජ්‍යලයෝ නෙමෙයි 89 බීසන කාලේ නේරට ආර්ථිකය විනාශ කරලා සෙට් ටික ගිනි තියලා බස් ටික ගිනි තියලා හැඳුරුම්පත එකතු කරලා මට අවුරුදු विमुक्ति මගේ හිතේ තියෙනවා මගේ අම්මව රුණුගම්බේන ඉඳලා පයින් ඇදගෙන ගියා තිස්සම ආරාමයට උඩට වැඩිතිවම ඒ වෙලාවේ දෙන්නෙක් මරණයට පත් වුණා තිස්සම ආරාමේ. දවස් දෙකකට පස්සේ මගේ අම්මා මගේ ගෙදරට ආවේ. එදා මාස 3කට සැරේයි මගේ තාත්තව මම දැක්කේ. ඒ ගෙදරට එන්න බෑ. හම්බන්තොට බීච් එකට ගියාම කොළඹ ඉඳලා මගේ තාත්තා හම්බන්තොට එනවා. මම රුණුගම්බේන ඉඳලා මමයි අයියයි මල්ලි අම්මයි හම්බන්තොට යනවා. ගිහිල්ලා මැද ඉඳගෙන අම්මයි තාත්තයි අපි තාත්තව බලනවා. ඒ අතීතයක් අනුර කුමාර දිසානායකලා අද කට උල් කරලා උඩිච්ච කරලා අද මේ රටේ ආර්ථිකය ගැන කතා කරනවා අද ජනාධිපතිතුමා ගැඩුපාඩු කතා කරනවා 94 චන්ද්‍රිකා මෙත්‍රිණගේ ආණ්ඩු කාලේ ආණ්ඩු සමේ කෘෂිකර්ම ඇමතිවරයා එනවා උදේට මාධ්‍ය ඉස්සරහට යන වචනයක් දෙකක් කියන දැන් පේන්නේ නැහැ පුටුවේ මයික් එක කිල්ලනවා කැමරේ කිල්ලනවා රටේ පේන වචන 10 12 කතා කරනවා පැනලා දුවනවා මම නම් දැකලා නැහැ අලුත් මන්ත්‍රීවරු විදිහට උදේ ඉඳලා හවස වෙනකම් පාර්ලිමේන්තුවේ වාඩි වෙලා ඉන්නවා 94 චන්ද්‍රිකා මෙත්‍රිණගේ ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමතිවරයා කොළන්නරේ වැවහදනකොට තිස්සමාරයන් පෝස්ටර් ගැව්වා හම්බන්තොට වැවහදනකොට කොළඹ පෝස්ටර් ගැව්වා මොනරාගල දිස්ත්‍රික්කයේ ගිහිල්ලා බලන්න එක්තරා ගම්මානයක කුඩාවෙන් අතුරු දින ගම්මානයක වැව් දසදාස වැඩපිළිවෙලේ වැව හැදුවා මාස දෙකම ආරක් යනකොට වැවේ හිලක් හැදුනා අන්තිම ජනතා විමුක්ති පෙරමුණේ හේමන්තීවරු කිව්වා ඒ වැවේ ඩෑම් එක කිඹුල කාලා කිඹුල හාරලා කිව්වා ඔන්න ලැජ්ජ නැති කලමනාකරණ අනුර කුමාර දිසානායකලගේ ඒ නිසා අනුර කුමාර දිසානායකලා උගන්වන්නෙන්න එපා. 69 ලක්ෂයක් ඡන්දවරම දුන්න ගෝඨාභය රාජපක්ෂ මෙතුමාට මේ රට ගෙනියන වැඩපිළිවෙල 69 ලක්ෂයක් ඡන්ද දුන්නාට පස්සේ මාස 7ක් යනකොට තුනෙන් දෙකේ බලය නැවත ගෝඨාභය ජනාධිපතිතුමාට බලය ලබා දුන්න අතිකරු මහින්ද රාජපක්ෂ මෙතුමාට මේ වැඩසටහන ගෙනියන්න. ඒ 69 ලක්ෂය ජනතාව බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මේ රට සිංගප්පූරුවක් වෙනවා දකින්න, මේ රට මැලේසියාවක් වෙනවා දකින්න, මේ රට තායිලන්තයක් වෙනවා දකින්න. අපි ආදරය කරන්නේ වැඩිපුර අපේ දරුවන්ට. අපිට මෙතන සංඛ්‍යාලයකන හොමාරු කරන්න පුළුවන්. හරයක් බර වචන දාලා භාෂා පරිවර්තනය කරගෙන මෙතන කතා කරන්න පුළුවන්. හැබැයි මහ පොළවේ යථාර්ථය ඉතිහාසයේ ඉඳලා අද වෙනකන් 48 නිදාසයේ සිට අද වෙනකන් අපේ රට සංවර්ධනයේ වෙවිමින් පවතින රටක් වශයෙන් තමයි අපේ දරුවෝ ඉගෙන ගන්න. එනිසා අපේ දරුවන්ට අනාගතයක් හෙටක් හදන්න රටට ආදරය කරන දෙයට ආදරය කරන ආදරණීය රත්තරන් අම්මාවරු පියවරු 69 ලක්ෂයක් එකතු වෙලා ගෝඨාභය ජනාධිපතිතුමාට බලය දුන්නේ මේ රට හදන්න. තවම අවුරුද්දක කුළුඳුල් දරුවා තවම අතපය හෙදමෙට කරනවා පමණයි, යන්තම් පස්ස උස්සනවා පමණයි. අවුරුදු දෙක යනකොට තුන යනකොට හතර යනකොට පහ යනකොට වැඩපිළිවෙල බලා ගන්න පුළුවන්. තවම අයනු අල්මයනු මායනු කියන්න ලියන්න ගත්තේ නැහැ. අයනු අල්මයනු මායනු අවුරුදු පහේදී අම්මා කියනකොට විපක්ෂයට අම්මෝ කියාගෙන තමයි දුවන්න වෙන්නේ. ගෝඨාභය ජනාධිපතිතුමාට පොළේ පය ගාලා ඉන්නවා. ධම්මසරමක පිළිසඳරක් වෙනසටාන බලන්න. එදා අපි අහලා තියෙනවා මම පළාත් සභාවේ ඉන්න කාලේ අපි එකගෙන ගියා තායිලන්තේ වෙනසටාන මාලාවක් බලන්න. එතෙන්දී අපි ඉගෙන ගත්තා ඒ ඒ ඒ ඒ රටේ රජු රාමානයින් කියන රජු ගම ඇතුළට ගියා. ගමට ගිහිල්ලා ඒ ගමේ සංවර්ධන ඉතිහාසය බැලුවා. වර්ෂාව වහින කාලය කොහමද, ඒවායේ පාරම්පරික වැඩසටහන් කොහමද, ඒවායේ කෘෂිකර්මාන්තය දිනු වෙලා තියෙන කොහමද ගිහිල්ලා ගමේ පැරණි මිනිස්සුන්ගෙන් උපදෙස් අරගෙන තමයි තායිලන්තේ රජු තායිලන්තේ හැදුවේ. අද රාමා 10 තමයි මේ කාලේ මේ ඒ රට පාලනය කරන්නේ. අන්න ඒ වගේ ගමට ආදරය කරන, රටට ආදරය කරන, දරුවන්ට ආදරය කරන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ගම සමග පිළිසඳරක් වැඩසටහන හරහා අද ගම්මාන වලට යනවා. ආඩම්බරයි පළවෙනි වැඩසටහන ගම සමග පිළිසඳරක් අතිසාර්ථක වැඩසටහන මගේ යාසනේ බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල හපුතලේ යාසනේ හද්ද පිටසර ඇතුලේ ගම්මාන අක්කර 100 කියන ගම්මානට ගියා. අද මේ වෙනකොට ඔය උපදෙස් දෙන කෑගාන විපක්ෂයේ මන්ත්‍රීවරු ගිහින් බලන්න විදුලිය නැතුව තිබුණු ගම්මානට විදුලිය ඇවිල්ලා ඉවරයි. පාරවල් නැතුව තිබූ ගම්මානට පාරවල් ඇවිල්ලා ඉවරයි. අද නිෂ්පාදන වැඩසටහන් පටන් අරගෙන පාසලේ දරුවන් කීප දෙනා හිටියේ, ගුරුවරු 6 දෙනා හිටියේ. අද පාසලේ ගොඩනැගිලි ටික හදලා ඒ වැඩසටහන යනවා. එනිසා ගෝඨාභය ජනාධිපතිතුමාගේ දැක්ම මොකද්ද? මේ රට හදන්න නම් රුපියල් වලින් මේක කරන්න බෑ. මේ රට හදන්න ඩොලර් ගේන්න ඕනේ. මේ රටට ඩොලර් ගේන්න පුළුවන් වැඩසටහන් කීපයක් තියෙන්නේ. එකක් විදේශීය ණය, අනිත් එක විදේශීය ප්‍රධාන, අනිත් එක විදේශීය ශ්‍රමිකයන්ගේ ඉපැයි, නැතිනම් සංචාරක ව්‍යාපාරයේ, නැතිනම් අපේ නිෂ්පාදන ඉහළට ගෙන ඒම. මෙන්න මේ වැඩසටහන් තුල ඉඳගෙන තමයි ගෝඨාභය ජනාධිපතිතුමාගේ බලාපොරොත්තු ඩොලර් රුපියන්නේ. එනිසා ගෝඨාභය ජනාධිපතිතුමා ඒ වැඩසටහන තුල මාර්ග කිලෝමීටර් ලක්ෂය ගෙනාවේ නිකන් නෙමෙයි. මාර්ග කිලෝමීටර් ලක්ෂය ගෙනාවේ නගරයේ තියෙන දේවල් ගමට ගෙනියන්න, ගමේ තියෙන දේවල් නගරයට ගෙනියන්න, ප්‍රධාන පාසුකම් ටික සලසන්න, 104 ණය පාසුකම් ටික ගෙනාවේ, බැංකු පොලිය අඩු කරාට පස්සේ දැන් කියනවා බැංකු පොලිය අඩු කරා, බදු වියදම අඩු කරා. දැන් කොහමද බදු ආදායම නැතුව රට ගෙනියන්නේ? ව්‍යාපාරිකයා පටි තද කරලා බැඳලා දාලා, අත් දෙක ගැට ගහලා, කකුල් දෙක ගැට ගහලා, කට බැඳලා, මූදර දෙම්මම කියනවා පීනපන් කියලා. උන්නහයට පීනන්න බෑ. එනිසා ව්‍යාපාරිකයෙක් එහෙමයි, මේ සියල්ල අවුරා තබන්නේ නැතුව විවෘත කරන්න ඕනේ. එනිසා අද බැංකුවේ ආයෝජනය කරනවා වෙනුවට ව්‍යාපාර සඳහා මුදල් ආයෝජනය කරන වැඩපිළිවෙල ජනාධිපති ලේකම් කාර්යාලය හරහා අතිගරු ජනාධිපතිතුමා ආරාමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා තියෙනවා. එනිසා එතුමාට අවශ්‍ය මේ රටේ ආර්ථිකය හදන්න. හැබැයි රනිල් වික්‍රමසිංහ
මහත්තයාගේ කාලය අවසානයි, අවසන් කරන්න.
රනිල් වික්‍රමසිංහ මහත්තයා තුමනාව තිබුණා ත්‍රිකුණාමල වරාය කේන්ද්‍ර කරගෙන, නැගිනිල කලාපයේ හම්බන්තොට කේන්ද්‍ර කරගෙන, දකුණු කලාපයේ කොළඹ කේන්ද්‍ර කරගෙන, බස්නාහිර සංවර්ධන කලාපයේ මේ විදිහේ කලාප කීපයක් ගෙනල්ලා ආසියාවේ විශාලතම තෙල් පිරිපාදු මධ්‍යස්ථානයේ හම්බන්තොට හදන්න, කුරුණෑගල ඔක්සිජන් කර්මාන්ත ශාලාව ගේන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා බලාපොරොත්තුවක් තිබුණා. හැබැයි එතුමා ඒව කරන්න කලින් මොකද්ද කරේ? එතුමා ඉස්සෙල්ලම ගියා මහ බැංකුවට. අවුරුදු ගාණක් විපක්ෂ ඉදපු විපක්ෂේ පිට බඩපත්ත පිටපත්ත
රැල්ලතුන
මන්ත්‍රීවරුන්ට ගේකරාසි කරගෙන පෙන්න මහ බැංකුවට, කෙළලෑරිය මහ බැංකුවට කෝටි ගාණක් පාඩුයි. කොටිගාන පාඩුයි. එතනින් නැතර වෙච්ච දරණ වික්‍රමසිංහ මහත්තයා දානමිවිල සංශෝධනය ගෙනාව සංවර්ධනය වෙනුවට දානමිවිල සංශෝධනය ගෙනල්ලා බලය අල්ල ගන්නයි ගියේ. ජනාධිපති
කාලේ අවසානයි ගරු මන්ත්‍රීතුමා අවසන් කරා.
පැත්තක ඇද්දා අගමැතික පැත්තක ඇද්දා. හොඳයි මන්ත්‍රීතුමින් අවසාන වශයෙන් මේ සියල්ල තුල අපි පළවෙනි වසර පමණයි ප්‍රගතිය පෙන්වුවේ. වසර පහ යනකොට ජනාධිපති අගමැති ඒකාබද්ධ ආණ්ඩු පක්ෂයේ සියලු දෙනාම
ස්තුති. ගරු හේෂා විතානගේ මන්ත්‍රීතුමා මිනිත්තු 20ක කාලයක් තියෙනවා ඔබතුමාට.
ගරු මූලාසනාරුදු මන්ත්‍රීතුමියනි, අද දින සුවිශේෂී වැශීර්ෂයන් කිහිපයක් විවාදයට ගන්න මේ වෙලාවේ පළමු දිනේදී මට කතා කරන අවස්ථාවක් ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම කැමති මගේ කතාව ආරම්භ කරන්න ඉස්සෙල්ලා මේ රටේ විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමාගේ ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය ඇතුළු සුවිශේෂී ආයතන පිළිබඳව කතා කරන වෙලාව. මේ වෙලාවේදී මේ රටේ සමස්ත ජනතාව විශ්වාසය තියලා මේ රටේ නායකයන් පත් කරලා ඒ විශ්වාසයන් බිඳිච්ච ඉතිහාසයක් තුල තමයි අද වර්තමානයේ මේ වටපිටාව නිර්මාණය වෙලා තියෙන්නේ. මම ඒක පළවෙනි අදහස් දැක්වීම ලෙස ජනාධිපති වැයශීර්ෂයන් සඳහා මුදල් වෙන් වෙච්ච විදිය ගැන ඉතිහාසය පොඩ්ඩක් මතක් කරලා දෙන්න කැමතියි. ගරු සභාපතිතුමියනි, මහින්ද රාජපක්ෂ හිටපු අතිගරු ජනාධිපතිතුමා අවසානයේ 2014 වර්ෂයේ එතුමාගේ ජනාධිපති වැයශීර්ෂය වෙනුවෙන් රුපියල් මිලියන 8,567ක් මුදල් වෙන් කරගත්තා. මේ වෙන් කර ගැනීම ගැන සුවිශේෂී විදිහට කතා කරා. මේ වෙන් කර ගැනීම සාධාරණ නොවේ කියන කාරණා මතු කරා. ඒක එදා හිටපු 2015 පත්වේ ජනාධිපතිවරයා විදිහට මෛත්‍රීපාල සිසෙන් මැතිතුමා මෙරට ජනතාවට ලොකු පූර්වාදර්ශයක් දුන්නා. මෙරට ජනතාවට ලොකු පණිවිඩයක් දුන්නා. මෙරට ජනතාවට බීවෙන සරණම ජනාධිපතිවරයා තමන්ගේ කියන පණිවිඩය දීලා ඉවර වෙලා මෛත්‍රීපාල සිසෙන් ජනාධිපතිතුමායි වැය ශීර්ෂය කපා හැරලා රුපියල් මිලියන 2,564කට 2015 ගෙනාවා. මම හිතන්නේ මේ ඉතිහාසයේ පුරාවට 8,567ක තිබිච්ච 2014 ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය වෙන් වෙච්ච මුදල 2,564ට අඩු කරන්න මෛත්‍රීපාල සිසෙන් මැතිතුමා කටයුතු කිරීම මේ රටේ ජනතාවට ලොකු සතුටක් ගෙනාවා, විශ්වාසයක් ඇති වුණා. මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ රටේ ජනතාවට හොඳ පූර්වාදර්ශයක් දීලා තමයි වැඩ පටන් ගන්න හදන්නේ කියලා හිතුවා. හැබැයි ඒ ජනාධිපතිවරයාගේ ක්‍රියාකාරීත්වය ගැන මහා විශ්වාසයෙන් ඉරිපු ජනතාවට, ඒ වගේ මහා විශ්වාසයෙන් ඉරිපු ලෝක ජනතාවට එන්න එන්න මම හිතන්නේ වෙනස්කම් රාශියක් දකින්න පුළුවන්. මම උදාහරණයක් විදිහට ගන්නම්. මට මතකයි මෛත්‍රීපාල සිසේන මහත්තයා 2016 අවුරුද්දේ ජපානයේ G7 සමුළුවට යන වෙලාවේ සමන මේකට ආරාධනා කරන්නේ ලෝකේ ප්‍රධාන රටවල් වල ඉන්න නායකයන්ට. ඒ 2016 සමුළුවට ආරාධනා කළේ අපි වගේ දියුණු වෙමින් පවතින රටවල් දෙකයි. එකක් තමයි අපේ රට මෛත්‍රීපාල සිසේන මැතිතුමා. එතුමාට බරක් ඔබාමා ඇමරිකානු ජනාධිපතිවරයා පවා ඇවිල්ලා කතා කරලා සාකච්ඡා කරලා ගෞරවයක් දුන්නා. එතුමා පිළිගත්තේ එදා ආසියාවේ මැන්ඩෙලා විදියට, දකුණු අප්‍රිකාවේ නිදහස් රංගාවේ නෙල්සන් මැන්ඩෙලා විදියට මේ රටේ එදා තිබිච්ච ඒ දේශපාලන වියරුව, ඒකාධිපතිත්වය, ප්‍රජාතන්ත්‍රවාදයේ විනාශ වීම, රටේ මුදල් මංකොල්ල කෑම, මේ සියල්ලට උත්තරයක් විදියට තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ආවි කිලිවිල්ලා ලෝක ජනතාව, ලෝක නායකයන් පිළිගත්තා. හැබැයි මොකද වුනේ? 2,564ක් වෙන් කරගත්තේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 2019 ගෙදර යන වෙලාවේ රුපියල් මිලියන 15,297ක්. මේ සරල ජනාධිපතිවරයා, මේ රටේ ජනතාවට පූර්වාදර්ශයක් දෙන්න ආපු ජනාධිපතිවරයා, මේ රටේ ජනතාව ආරක්ෂා කරන්න ආපු ජනාධිපතිවරයා, මේ රටේ ජනතාව හොරුන්ගෙන් මුදවා ගන්න ආපු ජනාධිපතිවරයා, මේ රටේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලපු වෙලාවේ ඒ කෑ ගහපු ජනතාවට උත්තරයක් දීපු ජනාධිපතිවරයා තමන්ට තමන්ගේ බලයෙන් වියරු වැටිලා ගෙදර යන වෙලාවේ කරගන්න තියෙන හැම දෙයක්ම කරගන්න, මාලිගා හදාගන්න, තම ජනාධිපතිවරයෙක් විදිහට විශ්‍රාම ගියාට පස්සේ ඒ තියෙන වරප්‍රසාද වැඩි කරගන්න එතුමා මහ විශාල මුදලක් වෙන් කරගත්තා. ඒක රටේ ජනතාව තමයි එදා රැවටුනේ. මේ රටේ ජනතාව තමයි එදා රැවටුනේ. ඒක තමයි මැන්ඩෙලා ගැන, ආසියාවේ මැන්ඩෙලා ගැන, ලංකාවේ මැන්ඩෙලා කෙනෙක් ගැන පොත් ලියන්න බලාගෙන ඉපු ජනතාවට අන්තිමේදී දූට සිදු වුණේ ජනාධිපති තාත්තා කිලිවිල්ලා පහුගිය තාත්තගේ කතා ටික එකතු කරලා පොතක් ලියන්න.
එනිසා මම කියනවා අද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අවුරුද්දක් ගිහිලා තියෙන තැන එතුමා වෙන් කරගෙන තියෙනවා මෙවර රුපියල් මිලියන 9350ක් මේ මුදල් වෙන් කර ගැනීමනේ වැදගත් වෙන්නේ මේ මුදල් වෙන් කර ගැනීම අර රටේ ජනතාවට දෙන සේවාව පණිවිඩය විශ්වාසය වැදගත් වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මේ රටේ බලය ලබා ගන්න එන්නේ එදා මහින්ද රාජපක්ෂ එපා කියලා මේ රටේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පත් කරලා ඒ පත් කරපු ජනතාවට සාධාරණයක් යම් කිසි සාධනීය කාරණා වුණා යම් කිසි සාධනීය දේශපාලන ප්‍රගතිශීලී දේවල් සිදු වුණත් මේ රටේ ජනතාවට විශ්වාසවන්තව අනාගතයට මේ රට අරගෙන යන්න බෑ කියන ඒ කඩා වැටීමට තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා විශේෂයෙන්ම මේ රටේ මහා තරුණ කඳවුරක් වෙලා ගැලේ බලය ලබා දෙන්නේ 69 ලක්ෂය ඡන්ද ලැබීම ගැන මහා විශාල උජාරුවෙන් කතාවට අපි දැන් අහනවා අවුරුද්දක් ගියපු තැන මොකද වෙලා තියෙන්නේ අවුරුද්දක් යන්නේ පෙර එතුමා මේ රටේ ජනතාවට පොරොන්දු වුණා එතුමාගේ බලය ලැබුණු විකස කරන්න පොරොන්දු ටිකක් මේ රටේ ජනතාවත් එක්ක ගිවිසුම් ගත වෙලා හිටියා එතමයි මේ රටේ මහ බැංකුවේ හැමදාම කෑ ගහන හැම වෙලාවෙම කෑ ගහන උදේ හවස කෑ ගහන අපිත් කියනවා ඔය මහ බැංකුව හොරු ටික දැක ගන්න අපිටත් ඕන මහ බැංකුව හොරුව කියන මේකට චෝදනාව තියෙන උදවිය අධිකරණයේ ඉදිරියට අරගෙන අවිල්ලා වැරදිකරුව වෙනවා දකින්න අපිටත් අවශ්‍යයි කෝ අද අවුරුද්දක් ගිහිල්ලා තියෙනවා ගෝඨාභය මහත්තයා මහ බැංකුවේ හොරු අල්ලනවද මහ බැංකුවේ හොරු අල්ලන්න තියා ඒ හොරු ගැන හොයලා බලනවද ඒ ගැන මොනවද වෙන විමර්ශන කටයුතු කියන එක මේ රටේ ජනතාවට වචනයක්වත් කියනවද හැබැයි එදා කිව්වේ අපි ආව ගමන් ඔය කොහේ හිටියත් සිංගප්පූරුවේ කොහේ හිටියත් මහ බැංකුවේ අධිපති අර්ජුන මන්දෙන් කන් කැටියෙන් අල්ලගෙන එනවා කියලා දැන් එහෙම වෙන්නේ නැහැ අපි මේ රටේ ජනතාවට කියනවා අද මහ බැංකුව හොරු ටිකත් එක්ක වෙනමම සහචර කල්ලියක මේ ආණ්ඩුව එකට එකතු වෙලා ඔවුන්ව ආරක්ෂා කරන්නේ වෙන කවුරුවත් නෙමෙයි ආණ්ඩුව මම කියනවා චෝදනා ලැබලා තියෙන සියලු දෙනා ගැන හොයලා බලන්න ආණ්ඩු පක්ෂේ පසුවෙල ඉන්න මන්ත්‍රීවරුන් පපුවට තට්ටු කරලා ආන්න අපි ගමේ ජනතාවට කිව්වේ මේ මහ බැංකුව හොරු අල්ලනවා කියලා අද චෝදනාව ලක් වෙලා තියෙන හැම කෙනාටම මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෝට දීලා තියෙන්නේ ඇමති ආරක්ෂංශයේ දෙන්නයි ඔය චෝදනා තියෙන හැම කෙනෙකු ගාම ඇමති ආරක්ෂංශයේ 4 5 10 50 100 ආරක්ෂාවට දීලා තියෙනවා එහෙනම් මේ ආණ්ඩුවත් එක ගනුදෙනුවක් නැද්ද ආණ්ඩුවත් එක ඩීල් එකක් නැද්ද ආණ්ඩුව ආරක්ෂා කරන්න ආණ්ඩුවට මේ සහචරයන් ටික ආරක්ෂා කිරීමේ උවමනාවක් නැද්ද කියන කාරණාව රටේ ජනතාවට අපි මතක් කරලා දෙනවා එවගේම විශේෂයෙන්ම කියන්න ඕන අයවැයක් ඉදිරිපත් කරන්න ඕන නිසා ඉදිරිපත් කරුව අයක් මේක ආණ්ඩුවක් මුට්ටිය වාගෙන තියාගන්න මුට්ටිය වාගෙන තියාගෙනක හොල්ලන්න ඕන වෙලාවට ඒ නිසා මම හිතනවා ගරු සභාපතිතුමනි මේ අයවැය ඉදිරිපත් කළ තියෙන්නේ අර සාම්ප්‍රදායික වර්ෂයක අයවැයක් ඉදිරිපත් කරන්න ඕන නිසා අපි ආන මේ රටේ ජනතාවට මේක ජනතාවාදී අයවැයක් කියලා කියන්න අර කබ්‍රාල් මහත්තයා කිව්ව එක දෙයයි රටේ ජනතාවගේ ප්‍රධාන අවශ්‍යතාවයක් වන ජලය ලබා දීමේ අරමුණ මේ අයවැය තියෙනවා කියලා මාර්ක හෙල්මල් කතාවන්නේ මෙතන මේ අපේ හකීම් ඇමතුමා නේ එතුමා ජලය ලබා දීපරි කියයි හිටියා නම් එහෙම මේ රටේ තමයි ජලය ලබා දෙන්න ඕන තමයි ජලයට ඉදිරිය කන්න ටික දෙන්න කතා කරන්න ඕන මේ රටේ මේ වර්තමාන නිර්මාණය වෙලා තියෙන ප්‍රශ්න ටිකට උත්තර හොයන්න මේ අයවැය පාවිච්චි කරන්න ඕන අද මේ රටේ අයවැය නිකන් සාම්ප්‍රදායිකව ගෙනහල්ලා තියෙනවා මේ වර්තමානයේ තියෙන ගැටලු ගැන කොහෙවත් කතා වෙන්නේ නැහැ ඉතින් සුළු තැනක කතා කරනවා ඒ ගැටලු අරහා නිර්මාණය වෙන ප්‍රශ්න ගැන ඒ ගැටලු අරහා මේ රටේ ජනතාව මුහුණ දෙන ඒ කොවිඩ් වසංගතය හරහා මේ රටේ සෞඛ්‍ය සේවයේ ප්‍රශ්න වලට මොනවද උත්තර කියලා දෙන්නේ නැහැ ඒ වගේම ආර්ථික වශයෙන් නිර්මාණය වෙන ප්‍රශ්න වලට මොනවද උත්තර කියන එක කොහෙවත් කතා කරන්නේ නැහැ ව්‍යාපාර බිඳ වැටලා ඉන්න ජනතාව මෙරටේ ව්‍යාපාර ශේෂ්ත්‍රයේ විශාල කඩා වැටීමකට ලක් වෙලා තියෙනවා ඒ ජනතාව නගා සිටවන්න මොකක්ද කරන්න කියලා මේ අයවැය කියලා තියෙන ඒවා දැක්කම hina යනවා රක්ෂණයක් ගේනවා කොවිඩ් රක්ෂණයක් ගේනවා කියලා තියෙනවා ඒ කොවිඩ් රක්ෂණයට ගන්නෙත් දැන් සභාපතිතුමියනි 0.25% ක ව්‍යාපාරයේ අයිතිකාරයගෙන නැත්නම් සමාගමේ මුදලින් අරගෙන අර ගහින් වැටිච්ච මිනිහට ගොනා යන වගේ මේවා තමයි ප්‍රගතිශීලී යෝජනා මේ යෝජනා අරගෙන තමයි මේ රටේ ජනතාව ව්‍යාපාරිකයන් නැගිටවන්න හදන්නේ දැන් සොයන් රැකියා කරන මිනිහට කොච්චර අමාරුද කියලා අතිගරු ජනාධිපතිතුමාස් දෙකට දැක්කා කියලා කිව්වා අර මොනවද චූම්පාන් එක්කෙනා නැහැ කියලා කිව්වා වඩේ විකුණු එක්කෙනා නැහැ කිව්වා මේ රටේ මිනිස්සු අමාරු වැටලා කියන එක එතුමාට දැනලා දෙනවා අපි සතුටු වෙනවා හැබැයි එතුමාට ඒ දැනුණු මිරිහානේ වැඩේ විකුණන එක්කෙනා වගේ නෙමෙයි අර මොනරාගල අම්පාරේ හම්බන්තොට මේ අහිංසක දුප්පත් ජනතාවට මේ ප්‍රශ්නේ තියෙනවා අතිගරු ජනාධිපතිතුමනි ඒක ගැන කතා කරන්න මේ අයවැය කොහෙද පාවිච්චි කරලා තියෙන්නේ මේ අයවැයේ ව්‍යාපාර ප්‍රවර්ධනය වෙනුවෙන් ව්‍යාපාර නගා හිටුවීම වෙනුවෙන් කොහෙද කතා කරලා තියෙන නිසා අපි කියනවා අයවැයක් ගේන්න ඕනෑකමට ගෙනාපු අයවැයක් විනා රටේ ජනතාව නැගිට්ටවන්න කොවිඩ් වසංගතයෙන් ඉදිරියේදී මතුවෙන ප්‍රශ්නවලට උත්තර හොයන්න මේ අය කිසිතැනක උනන්දු වෙලා නැහැ කියන එක මතක් කරනවා. දැන් දේශීය ආර්ථිකය ශක්තිමත් කරන්න කටයුතු කරනවා. දේශීය ආර්ථිකය නගා හිටවන්න තමයි කටයුතු කරන්නේ. අපි අහනවා දේශීය ආර්ථිකය නගා හිටවන්න කියලා කළු ආර්ථිකයක් නීතිගත කරන්න කළු ආර්ථිකයක් මෙරටේ ජනතාවට සමාජගත කරන්න උත්සාහ කිරීම සාධාරණද? දැන් කිරෝ ඕනෑම තැනක මුදල් හංගගෙන ඉන්නවනම් ඕනෑම රටක මුදල් හංගගෙන ඉන්නවනම් 100ට එකක් ගෙවලා ඒක සාධාරණීකරණය කරන්න ඒකට සුජාත භාවයක් ලබා දෙන්න ඒ වංචාවල් වලට සමාවක් දෙන්න මේ අයවැය අවස්ථාවක් දීලා තියෙනවා. මෙතන ලෝකෙ කොහෙවත් මෙහෙම රටක් නැහැ. ලෝකෙ කොහෙවත් මේ වගේ ප්‍රවණතාවයක් නැහැ. හෙට අනිද්ද වෙනකොට ලෝකේ අපිට ලැබෙන්න තියෙන අවස්ථාවන් මේකට උත්තර හම්බ වෙයි. රේටින්ස් වලින් යටට කඩාගෙන වැටෙයි. සා අද කළු සල්ලි සුදු කරන්න මේ ලබා දෙන අවස්ථාවත් එක්ක අපි හිතනවා මේ රටේ ජනතාවට සුගතියක් වෙන්න සෞභාග්‍යයක් වෙන්න නැහැ. මේ සෞභාග්‍ය දැක්ම ජාවාරංකාරයෙකුට කාර්යෝටිකට ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා කියන එක මතක් කරලා දෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ අයවැයේ ඇත්ත தත්ත්වය වසන් කරලා මෙරටේ ජනතාවට අංක ටිකක් හරේ මෙහෙ කරකවල දාලා ඉවරලා රවට්ටන කටයුතු කරලා දිනන කරු සභාපතිතුමනි. ආණ්ඩුවේ ආදායම් මාර්ග ගැන කොහෙවත් පෙන්වන්නේ නැහැ. ආණ්ඩුවේ ආදායම් මාර්ග ගැන ඇහුවට පස්සේ කියනවා ඒක අපි බලා ගන්න. ආණ්ඩුවට ආදායම් අපි ගේන්න. ඔය ගෙවන්නේ නැති බදු ටික එකතු කරන්න. නිකන් අර පාඩු ලබන සමාගමක් මේ දිනු කරන කටයුතු කරන විදිහට තමයි කතා කරන්නේ. ඔය ලොකු ආර්ථික ඔස්තාර්ලා කියන්නේ. සා අපි අහනවා ආණ්ඩුව මේ ඉලක්කගතව ඉදිරිපත් කරලා තියෙන රුපියල් මිලියන 3500ක් වියදම් කරන්න රුපියල් බිලියන 3500ක් වියදම් කරන්න ඒ රුපියල් බිලියන 3500ට හොයන ආදායම මොකක්ද? දැන් ආදායම් පුරෝගතණය කරලා තියෙනවා රුපියල් බිලියන 2029ක්. රුපියල් බිලියන 2029ක් හොයන්න මේ 2020 වර්ෂයේ ආදායම ගරු සභාපතිතුමියනි රුපියල් බිලියන 1300කට වැඩි හරියට යන්න බෑ. 1300ක් වැඩනකොට 2029කට යනවනම් 50%කට වැඩි 50%කට වැඩි ආර්ථික ආදායම් වර්ධනයක් තියෙන්න ඕනි. මේ අවුරුද්දේ ඉඳලා ළමන අවුරුද්දේ ආර්ථික ආදායම් වර්ධනේ 50%කින් වැඩි වෙනවා කියලා විශ්වාස කරන්න බෑ. යුද්ධය ඉවරෙච්ච අවුරුද්දෙත් යුද්ධය අවසන් කළා මේ ආර්ථික ප්‍රවණතාවය නැත් ආර්ථික වශයෙන් සමෘද්ධියක් නිර්මාණය වෙච්ච වසරෙත් අපිට 127කට වැඩි හාට යන්න බැරි වුණා. නිසා අපි ආන මේ අංක බොරු වෙලා තියෙන්නේ. මේ අංක හරහා මේ රටේ ජනතාව රවට්ටන්න උත්සාහ කරලා තියෙන්නේ. ඒකම පොරොන්දු වෙලා තියෙනවා මේ රටේ ණය ගෙවන්නේ කොහොමද කියන කාරණාව කොහොම මතක් කරන්නේ. අපිට මේ වසරේ ණය ගෙවන්න රුපියල් බිලියන 4000ක් ඕන. රුපියල් බිලියන 4000ක් අවශ්‍යයි. අවම වශයෙන් රුපියල් බිලියන 7500ක් අර මෙතුමල්ලගේ වියදම් ඇස්තමේන්තුවත් එක්ක සූදානම් කරගන්න ඕන. හැබැයි ඒ ගැන කිසි කතාවක් නැහැ. කොහෙන්ද මේ ආදායම් නිර්මාණය වෙන්නේ? මේ ආදායම වියදම් කරන්න අවශ්‍ය වටපිටාව හදාගන්නේ කොහොමද කියන කාරණාව ගැන කොහෙවත් කතා කරන්නේ නැහැ. දාණ්ඩුව කියන විදිහට රුපියල් බිලියන 2000ට අඩු මුදලක් අරගෙන ආදායමක් අරගෙන මේ ටික කරන්න මොකක්ද කියන සැලැස්ම කියන එක ගැන කොහෙවත් කතා කරලා නැහැ. මේ වසරේ මුල් මාස 7 ආදායමත් එක්ක අපි කියනවා 1300කට වැඩි රුපියල් බිලියන යන්න බෑ. එවැනි රටක් ගැන තමයි මේ මහා විශාල අර කියන හොඳ සුරක්ෂිත ආර්ථිකයක් හදනවා කියන ප්‍රකාශ කරන්නේ. ඊළඟට කියන්න ඕන කරු සභාපතිතුමියනි වියදම් කරන යෝජනා ටික ගැන සමහර පුදුමාකාර යෝජනා ටිකක් තියෙනවා. දැන් මේ රුපියල් බිලියන 3500 ඇතුලේ වියදම් යෝජනා තියෙනවා. විශ්වවිද්‍යාල 4ක් හදනවා. දැහුවේ ගමන් මේ රටේ ජනතාවට ලොකු සතුටක් දැනෙනවා. විශ්වවිද්‍යාල 4ක් හදනවා මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවෙන්. හැබැයි විශ්වවිද්‍යාල 4ක් හදන වෙන් කළ තියෙන මුදල රුපියල් බිලියන 1යි. රුපියල් බිලියන 1යි. ඒතර රුපියල් මිලියන 2500කින් තමයි මේ විශ්වවිද්‍යාලයක් හදන්නේ. ගරු සභාපතිතුමනි රුපියල් මිලියන 2500ක විශ්වවිද්‍යාල නෙවෙයි පාසලක ගොඩනැගිලි දෙකක් තුනක් හදන්න බෑ. මේ කවුරු රවට්ටන්න කියන යෝජනාවද? කවුරු සතුරු කරන්න කියන යෝජනාද කියලා අපි අහනවා. ඒ වගේම ග්‍රාමීය පාරවල් කිලෝමීටර් 50000ක් ගාමීය පාරවල් කිලෝමීටර් 50000ක් හදනවා. ඒකට වෙන් කරලා තියෙන මුදල රුපියල් මිලියන 20000යි. එක කිලෝමීටරයක් හදන්න රුපියල් 104යි යන්නේ. අනේ මන් දන්නේ මේ කවුරු අස්තමේන්තු කරනවද කාගේ යෝජනාද කබ්බාල් මහත්තයා නිින්දෙන්න කියලා ගෙනාපු යෝජනාද කියලා මේවා හොඳට දන්නවා අපේ අලුත් ගමගේ ඇමතුමාලා එහෙම වැඩ කරපු ඇමතිවරු වින්දා මේව කරන්න පුළුවන්ද නැද්ද කියලා විල්ලා දන්නවා ඔව්
ඔව් කරු ඇමතුමා
අර දායත් දෙන්නම මිත්‍රයෝ වින්දා කරු මන්තුමා ඔබතුමා ඔය සංඛ්‍යාලේඛන බැලුවම ඔබතුමාගේ තර්කය සාධාරණයි කිලෝමීටර් ලක්ෂයර අපේ වැඩපිළිවෙල තියෙන 20:25 වෙනකොට. ඒතර මේ අවුරුද්දට ඔය මුදල තමයි වෙන් කරලා තියෙන්නේ. ඒ වගේම අපිට පරිපූර්ණ ඇස්තමේන්තු දාලා මේවා දාගන්න පුළුවන්. ඒ වගේම විශ්වවිද්‍යාලයේ ආරම්භයේ මේ දීලා තියෙන්නේ. ඒ ටික වෙනවා. බය වෙනවා මම තමයි වැඩ සියල්ල වෙනවා.
අපේ ගරු මන්ත්‍රීතුමා අපේ සහෝදර මන්ත්‍රීතුමාගේ ප්‍රකාශය ගැන සතුටු වෙනවා. අපි අහන්නේ මේ ඉලක්කම් මෙහෙම දාන්න තියෙන්නේ කවුරු සනසන්නේද? අපි කො කිලෝමීටර් 50000න් 5000 හදන්නේ. මේ වසරේ 5000යි. ඉතුරු 45000 හදනවා ඉදිරි වසර 4 තුල. අනේක තමයි අපේ තර්කය වෙන්නේ. ඒක හින්දා මේ බොරු ඉලක්කම් ටිකක් මවාපාල මේ රටේ ජනතාවට.
තවත් මිනිත්තු 5ක කාලයක් තියෙනවා.
හරි ගරු මේ සභාපතිතුමනි. ඒ වගේම තව යෝජ පාලම් හදන්න එක පාලමකට ලක්ෂ 7යි. පුළුවන්ද නැද්ද කියන එක අපි දන්නේ නැහැ. ඒ නිසා සමෘද්ධිය දෙන්න එපා කියනවා ගොවිනව කපා හරින්න එපා කියනවා එතකොට මේ රටේ විශ්‍රාම මේ වැඩුක් කපා හරින්න කියනවා රාජ්‍ය සේවයට අලුතෙන් බදව ගන්න එපා කියනවා මේ තැනටද මේ රට යන්නේ මේකද අපිට හොයන්න වෙන විකල්පය නිසා මේ ගැන අවංකව කතා කරන්න ඕන උද්දච්ච කමින් මේකට උත්තර හොයන්නේ නැතුව Tamanට හිතන විදියට කීප දෙනෙක් මේකට තියෙන ඔය මහින්දානන්ද අලුත්ගමගේ ඇමතුමාල වගේ ජේෂ්ඨ ඇමතිවරු එකතු කරලා ඒ අවශ්‍ය සංහිඳියාවකින් හොඳ යෝජනාවලියක් එක්ක මේ ගමන යනවා නම් මම හිතනවා සාධනීයයි අපිට පේනවා එතනින් එහා ගියපු වෙන පොකුරක් තමයි මේ රටේ නිර්මාණය වෙලා තියෙන්නේ රාජපක්ෂ පොකුරක් කරහා ඒකේ ආසාදිදී ටිකක් එක්ක තමයි මේ ගමන යන්නේ අපේ මහින්දානන්ද අලුත්ගමගේ ඇමතුමාලා අපේ විශේෂයෙන්ම ඩලස් සලහප්පෙරු ඇමතුමාලා අපේ කංචන විජේසේකර කරු ඇමතුමාලා මේකේ නිරෝධායනයටපත් වෙලා විතරයි ඉන්නේ ආසාදිදීවත් වෙලා නැහැ ඒ නිසා ආසාදිදී ටිකක් ආ මේ පොකුරේ කණ්ඩායමට විතරක් සැපගෙන වටිනාකම එකතු වෙන අර නිරෝධායනයටපත් වෙච්ච ඇමතුමන්ට බරා දින තත්වෙට මං හිතන්නේ මේ අයවැය තුලින් යෝජනා ගෙනාලා දෙනවා කියන එක කරු ඇමතුමනි මතක් කරලා දෙනවා ඒ වගේම විශේෂයෙන්ම මේ රටේ එකම රටක් එක නීතියක් කියන ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ මිනිස්සු බලාපොරොත්තු වුණා ගරු සභාපතිතුමියනි හැබැයි නොවැම්බර් 10 වෙනිදා පිල්ලියන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නොවැම්බර් 10 වෙනිදා දිස්ත්‍රික් සම්බන්ධීකරණයට යනවා අපි අහනවා මේ රටේ නීතිය කොහොමද කොතනින්ද නීති ප්‍රතිපාදනය හැදිලා තියෙන්නේ කියලා ඒක සාධාරණීකරණය කරත් 11 වෙනිදා එතුමා යනවා කෝවිලක් විවෘත කරන්න එතුමාගේ ප්‍රදේශයේ ඒතර මේ රටේ බන්ධනාගාරගත වෙලා ඉන්න පාර්ලිමේන්තුවට එන්න අවසරය තියෙන මන්ත්‍රීවරයා දින දෙකක් මීටහා ගෙදර නිදාගෙන ඉන්නවද කියලා අපි දන්නේ නැහැ. ගෙදර නිදාගෙන මන්ත්‍රීවරයා ඉන්නවද කියලා අපි දන්නේ නැහැ. මොකද ඒක මාධ්‍ය හරහා දකින්න නොලැබෙන නිසා. ඒ නිසා මේ රටේ නීතිය වණවැදිලා තියෙනවා කියන කාරණා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන ගරු සභාපතිතුමියනි අධිකරණ අමාත්‍ය වරයාගේ ඥාතිවරියක් රත්මලානේදී කොවිඩ් වසංගතය ආසාදනය වෙලා මිය යනවා. ඒ මිය යන ආසාදිකේ නම මම මේ වෙලාවේ කියන මේක වැදගත් මේ රටේ ජනතාවට රත්මලාන බොරුපණ වලගම්බා මහත්තය පදිංචි අහමඩ් ජුනයිදීන් ෆාතිමා නලීන් කියන නලීෆා කියන නොවැම්බර් 15 වෙනිදා මේ කාන්තාව මිය යනවා මේ කාන්තාව මිය ගියාම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකරු මේ කාන්තාව PCR පරීක්ෂණ කරන කළුබෝවිල රෝහලට අරන් යනවා කළුබෝවිල රෝහලේදී මේ ආසාදිතව මිය ගිය කාන්තාවට කොවිඩ් වසංගතේ වැළඳී ඇතයි කියලා තහවුරු වෙනවා එතකොට සාමාන්‍යයෙන් කොවිඩ් වසංගතේ බොඩි එකකට මරණයකට වැළඳී ඇතයි කියුවම ඊළඟට කරන්නේ ආදාහනයට යවන එක හැබැයි මේකට එනවා ඊට පස්සේ දුරකථන ඇමතුමා මේ සෞඛ්‍ය සේවයේ නිලධාරීන් කියන්නේ ඒ දුරකථන ඇමතුමා ඇවිල්ලා කියනවා ආයි මේකට PCR එකක් කරන්න දැන් අර මේ වෙනකොට මහජන සෞඛ්‍ය පරීක්ෂකරු ඒ ආසාදිත පවුල් වල ඉන්න අය නිරෝධායනය කරලා ඒ පවුල් තුනක් එක්ක 12 දෙනෙක් නිරෝධායනයට ලක් කරලා තියෙන වෙලාවේ මේක නැවත PCR එකට යන්න 15 වෙනිදා මරණය ආවා තියාගන්න 17 වෙනකන් 17 වෙනිදා මේක එනවා PCR එක නෙගටිව් කියලා වෙලා. ඒතර අපි අහනවා බොඩිහකන මරණකට දෙසර පිසිර් කරන්න යයි. මේක ගරු අධිකරන ඇමතිවරයාගේ ඥාතිකම නිසා ඊට පස්සේ අර කොවිඩ්ව සංගතයට අනුව පිසිර් එකක් පොසිටි වුණාට පස්සේ අනිවාර්යෙන්ම ආදාහනය කළ යුතු කියන මේ කාන්තාව අන භූමදානය කරනවා. හැබැයි ඔබට මම මතක් කළ දෙන කැමැති කර සභාපතිතුමනි, මැයි 5 වෙනි දින මෝදර ප්‍රදේශයේ වාසය කරන අබ්දුල්ලා හමීඩ් මොහමඩ් රෆයිඩින් කියන 64 හැවිරිදි මුස්ලිම් ජාතිකයට කොවිඩ් වැළඳී ඇතැයි තහවුරු කර නොගෙන සැකසහිත රෝගියෙක් ලෙස ආදාහනය කරනවා. මොකද මේ නීති දෙකක් මෙරට අපි කියන්නේ මුස්ලිම් ජනතාවට මේක සාධාරණීකරණය වෙන්න ඕන. ඒක අවසන් කරනවා. ඒ නිසා අධිකරණ ඇමතිවරයාට තමන්ගේ හයිය පාවිච්චි කරලා අර කාන්තාවට එක නීතියකුත් මෝදර පුජ්‍යල එක නීතියකුත් කඩුවිත කිරීම මම හිතන්නේ අපේ මේ රටේ ජනතාව දැනගන්න ඕන කාරණාවක්. මේ වෙනකොට සමාජගත වෙලා තියෙන ප්‍රශ්නයක් නිසා අවසාන වශයෙන් ගරු සභාපතිතුමනි අපි කියනවා මේ ආයවැය හරහා නිර්මාණය වෙන්නේ මෙරටේ ජනතාව නැගිට ඕන ගමනක් නෙමෙයි, නැවත වරාවක් අර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එදා 2015 ජනවාරි 8 වෙනිදා ගෙදර ගියපු ගමන ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඊට වේලාසනින් ළඟා කරන ගමනක් කියන කාරණාව මතක් කරනවා.
ස්තුතියි.